ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩමින් අද ඔබ හමුවන්නේ බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුතුමිය. අපි එහෙමනම් ශිෂ්‍යත්වය පාඩම සමග එක්වෙමු.
අයිබෝන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අපි අදත් ඌ ගුරු ගෙදරින් ඔබලගේ ගණිතයේ පාඩමත් එක්ක එකතු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ අවුරුද්දේ අපි අවසන් වරට හම්බ වෙන ගණිතයේ පාඩම තමයි මේක. ඉතින් මම හිතුවා මේ වෙලාවේ ශිෂ්‍යත්ව විභාගෙත් ළඟ ළඟම ඉන්න නිසා ඒකට දුල පුතාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙන ගණිත ගැටලු කිහිපයක් විසඳන ක්‍රම ගැන කතා කරන්න. එහෙමනම් මේ වෙලාවේ මේ සාකච්ඡාවට අපේ පැටව පෑනක් කොලයක් ළඟට ගන්න. එතකොට මේ සාකච්ඡා කරන ගැටලු වල වැදගත් දේවල්, ඔගලන්ට හොඳට මතක තියාගන්න ඕන කියලා හිතන දේවල් සටහන් කරගන්න. ඒ වගේම තමයි මම දුල පුතාලට මේ ගැටලු වල අවශ්‍ය කරන දේවල් ලියාගන්න කාලෙත් ඇතුව තමයි මේ ගැටලු ඔගලන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා සූදානම් වෙන්න ඕන පෑනක් කොලයක් අරගෙන හුම්කන් දෙන ගම අවශ්‍ය දේවල් සටහන් කරගෙන ඔගලන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න. හොඳයි, අපි මුලින්ම කතා කරනවා මෙන්න මේ විදිහ ගැටලුවක් ගැන. මම එකකින් ඔයගලන්ට උදාහරණ කීපයක් පැහැදිලි කරන්න. එතකොට තවත් හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙයි. පළවෙනි ගැටලුව. මම සරලව විස්තර කරන්න ප්‍රශ්න පත්‍රයේ තියෙන පිළිවෙලට සාකච්ඡා කරනවට වඩා ඔයගලන්ට මේ ගැටලුවේ විස්තරය ඔයගලන්ට පැහැදිලි වෙන විදිහට මම ඉදිරිපත් කරන්නම්. ඉතින් මේ අනුව ඔබලන්ට තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ කියන ගැටලුවක විස්තරය කියවලා කොහොමද අවබෝධ කරගන්නේ කියන කාරණාව බලන්න. වත්තක තියෙන ගස් වලින් 15ක් හැර ඉතිරිය කොස් ගස්, 15ක් හැර ඉතිරිය දූරියන් ගස්, 15ක් හැර ඉතිරිය පැපොල් ගස්, 15ක් හැර ඉතිරිය රඹුටන් ගස්. නැවතත් මම කියන්නම් මුල් විස්තරය. වත්තක තියෙන ගස් වලින් 15ක් හැර ඉතිරිය කොස් ගස්, 15ක් හැර ඉතිරිය දූරියන් ගස්, 15ක් හැර ඉතිරිය පැපොල් ගස්, 15ක් හැර ඉතිරිය රඹුටන් ගස්. ඉතින් මේ ගැටලුවේ අවසානයේ අපේ දුල පුතාලගෙන් අහන්නේ මේ වත්තේ තියෙන මේ කියන ගස් වර්ග හතරෙන් තියෙන මුළු ගස් ප්‍රමාණය කොච්චරක්ද කියලා. මේ ගස් වර්ග හතරෙන් තියෙන මුළු ගස් ප්‍රමාණය කොපමණද කියලා තමයි අහන්නේ. ඉතින් කොහොමද අපි මේ වගේ ගැටලුවකදී පිළිතුරු හොයන්නේ? ඔව්, දූල පුතාලා දැනටමත් විවිධ ක්‍රමවලට මේකේ පිළිතුරු හොයන්න දන්නවත් ඇති. තාමත් අවබෝධ නොවුන අපේ පුංචි දරුවෝත් ඇති. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් මම ඉදිරිපත් කරන්නම් ඔබලන්ට මේ ගැටලුව පහසුවෙන් විසඳන ක්‍රමේ මොකක්ද කියලා. මුලින්ම කරන්න ඕනි මෙතන තියෙන ගස් වර්ග ප්‍රමාණය. ගස් වර්ග කීයක් තියෙනවද? ගස් වර්ග තියෙනවා හතරක්. එතකොට මෙතන දීලා තියෙනවා අපිට සංඛ්‍යාවක්, 15ක් හැර කියලානේ තියෙන්නේ. ඉතින් දුවේ පුතේ මෙන්න මේ දේ අනුගමනය කරන්න. ඔගොල්ලෝ මගෙත් එක්ක මම මේ විස්තර කරන අතරේ 15 කියන එක, 15 කියන සංඛ්‍යාව මෙතන තියෙන ගස් වර්ග හතරෙන් එකක් අඩු කරලා ලැබෙන සංඛ්‍යාවෙන් බෙදා. එතකොට ගස් වර්ග හතරයි එකක් අඩු කරාම අපිට ලැබෙන පිළිතුරු තුනයි. එහෙමනම් 15 අපි 3ෙන් බෙදනවා. 15 3ෙන් බෙදුවහම පිළිතුරු ලැබෙන්නේ කීයක්ද? 5යි. දැන් ඔයාලා අර 15 කියන සංඛ්‍යාවට ඔයගලන්ට ලැබුණ පිළිතුරු එකතු කරන්න ඕන. පැහැදිලි නේද මං කිව්වා? 15 3ෙන් බෙදුවා. ගස් වර්ග 4යි ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් බෙදුවා. පිළිතුරු ලැබුණා 5යි කියලා. ඊට පස්සේ මුලින් බෙදපු සංඛ්‍යාවයි අපිට ලැබුණු පිළිතුරයි අපි එකතු කරනවා. 15 එකතු කිරීම 5 20යි. අන්න එහෙමනම් මේ වත්තේ තියෙන මේ වර්ග හතරේ මුළු ගස් ප්‍රමාණය අපි හොයාගත්තා ගස් 20ක් කියලා. පැහැදිලිද දුල පුතාලට? ඔව්. අපි බලමු ඒ විදිහම තවත් ගැටලුවක් විසඳලා එතකොට තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. මල්ලක තියෙන පෑන් වලින් දෙකක් හැර ඉතිරිය රතු, දෙකක් හැර ඉතිරිය කළු, දෙකක් හැර ඉතිරිය නිල්. මේ මල්ලේ තිබෙන මුළු පෑන් ප්‍රමාණය කොපමණද? නැවතත් අපි යමු ගැටලුවට. මල්ලක තිබෙන පෑන් වලින් දෙකක් හැර ඉතිරිය රතු. දෙකක් හැර ඉතිරිය කළු. දෙකක් හැර ඉතිරිය නිල්. එහෙමනම් මේ මල්ලේ තිබෙන මුළු පෑන් ගණන කීයද? කොහොමද අපි හොයන්නේ? දැන් මුල් ගැටලුවේ කතාව ඔයගලන්ට මතක ඇතිනේ. පෑන් තියෙනවා වර්ග 3ක්. අපිට දීලා තියෙන සංඛ්‍යාව තමයි 2. 3ෙන් 2ක් අඩු කරන්න. 3ෙන් පෑන් 3ක් තියෙනවා. 3ෙන් අපි 1ක් නේද අඩු කරන්නේ. ඔව්. 3ෙන් 1ක් අඩු කරාම 2යි. මුල් සංඛ්‍යාව 2. ආ 2 2ෙන් බෙදන්න. ඔව් 2 2ෙන් බෙදුවාම උත්තරේ 1යි. එහෙනම් ඒ 2 කියන සංඛ්‍යාවට අපිට ලැබුණු උත්තරය එකතු කරන්න. 2යි 1යි 3යි. එහෙනම් මේ මල්ලේ තියෙන මුළු පෑන් ගණන කීයද? 3යි. පැහැදිලි නේද? පැහැදිලි නේද ගැටලුව විසඳපු ආකාරය? පෑන් 3ක් තිබුණා. 3ෙන් 1ක් අඩු කළා අපි සංඛ්‍යාවක් ගත්ත 2 කියලා. මෙතන ගැටලුවේ දීලා තියෙන සංඛ්‍යාව 2. ඒ 2 2ෙන් බෙදුවා. පිළිතුර 1යි. ඒ 2 කියන සංඛ්‍යාවට අපිට ලැබුණු පිළිතුර එකතු කරා. එතකොට 2යි 1යි 3යි. මුළු පෑන් ගණන පෑන් 3යි. හරි, අපි තව ගැටලුවකට යමු. වට්ටියක මල් වර්ගයක් තියෙනවා. වට්ටියක ඇති මල් වලින් 8ක් හැර ඉතිරිය රෝස. 8ක් හැර ඉතිරිය අරලිය. 8ක් හැර ඉතිරිය ඩේලියා. නැවතත් ගැටලුව. වට්ටියක ඇති මල් වලින් 8ක් හැර ඉතිරිය රෝස මල්. 8ක් හැර ඉතිරිය අරලිය මල්. 8ක් හැර ඉතිරිය ඩේලියා මල්. එහෙනම් මේ වට්ටියේ තියෙන මුළු මල් ගණන කීයද කියලා අහනවා. ඔව්, අපි යන් සුපුරුදු රටාවට. මල් වර්ග 3යි. 3ෙන් 1ක් අපි අඩු කරනවා. එතකොට 2 කියන පිළිතුර ලැබෙනවා. 8ක් හැර කියලා නෙදීලා තියෙන 8 කියන සංඛ්‍යාව 2ෙන් බෙදෙනවා. එතකොට පිළිතුර 4යි. 8 කියන සංඛ්‍යාවට අපිට ලැබුණ පිළිතුර එකතු කරනවා. 8යි 4යි 12යි. එහෙනම් මේ මල් වට්ටියේ මේ මල් වර්ග ඔක්කොම 12. මල් වර්ග වලින් මල් සංඛ්‍යාව 12යි. කියන්නේ රෝස, අරලිය, ඩේලියා කියන මල් වර්ග වලින් මල් ඔක්කොම 12ක් තියෙනවා. පැහැදිලි නේද? ඔන්න එහෙනම් ඒ රටාවේ ගැටළු විසඳන්න පහසු ක්‍රමයක් තමයි මම අපේ පුංචි පැටවුන්ට කියලා දුන්නේ. මම හිතනවා අවශ්‍ය කරුණු ඔයගලන් සටහන් කරගන්න ඇති කියලා. තවත් විදිහ ගැටලුවකට අපි යමු. මෙන්න මේ විදිහ ප්‍රශ්න අපේ දූල පුතාලට හම්බ වෙලා ඇති. ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරලා ඇති. ඉතින් අපි තව ටිකක් ඒ දැනුම තහවුරු කරගන්න ගැටලු කීපයක් ගැන කතා කරමු. ට්‍රෝමකට හිටගෙන ඉන්නවා ළමයි සංඛ්‍යාව. කිසියම් ළමයි ප්‍රමාණයක් ට්‍රෝමකට හිටගෙන ඉන්නවා. මේ රෞමේ 5වෙනි ළමයාට ඉදිරියෙන් ඉන්නේ 35වෙනි ළමයා. මේ රෞමේ 5වෙනි ළමයාට ඉදිරියෙන් 35වෙනි ළමයා. එහෙම නැත්නම් 35වෙනි ළමයාට ඉදිරියෙන් 5වෙනි ළමයා තමයි හිටගෙන ඉන්නේ. ඉතින් අපිට කියනවා මේ රෞමේ සිටින මුළු ළමයි ගණන හොයන්න කියලා. ඔන්න අපිට දීලා තියෙන තොරතුරු තමයි රෞමකට හිටගෙන ඉන්නව ළමයි ටික 35වෙනි ළමයාට ඉදිරියේ සිටින්නේ 5වෙනි ළමයා පිළිවෙලින් ගණන් කරගෙන එද්දී. එහෙමනම් මේ තියෙන තොරතුරුත් එක්ක කොහොමද අපි රෞමේ සිටින මුළු සිසුන් සංඛ්‍යාව හොයන්නේ? ඔව්, මෙන්න මේ ක්‍රමයට බලන්නකෝ. 35ෙන් 5ක් අඩු කරන්න දුල පුතාලා. 35ෙන් 5ක් අඩු කරන්න. කීයද පිළිතුර? 35ෙන් 5ක් අඩු කරාම පිළිතුර 30යි. ඒ 32ෙන් ගුණ කරන්න. ඒ 32ෙන් ගුණ කරන්න. දැන් ලැබෙනවා කීයද පිළිතුර? 60ක්. එහෙනම් මේ රෞමේ සිටින ළමයි සංඛ්‍යාව අපිට හොයාගන්න පුළුවන් 60යි කියලා. පැහැදිලි නේද? රයිට්. මේක තව ටිකක් තහවුරු කරගන්න සරල උදාහරණයකින් මම ඕගලන්ට තාම ගැටලුවක් කියලා දෙන්නම්. ඔරලෝසුව මතක් කරගන්නකෝ අපේ දූල පුතාලා. ඔරලෝසුව. ඔරලෝසුවේ ඇත්තටම රවුමට සංඛ්‍යා තියෙනවා 12ක් නේද? දැන් අපිට අපි නොදැන රවුමේ තියෙන සංඛ්‍යා ප්‍රමාණය 12යි කියලා නොදැන මේ ගැටලුව මේ විදිහට දෙනවා කියලා හිතන්නකෝ. රවුමකට සංඛ්‍යා ටිකක් තියෙනවා. අපි හිතමු මේ සංඛ්‍යා සඳහන් කාඩ්පත් ටිකක් කියලා රවුමට තියලා තියෙනවා. ඉතින් මේ රවුමට තියලා තියෙන කාඩ්පත්වල එකේ ඉලක්කමට ඉදිරියේ තියෙන්නේ හතේ ඉලක්කම. හරි? එකේ ඉලක්කමට ඉදිරියේ හතේ ඉලක්කම තියෙන්නේ. එහෙමනම් මේ මුළු රවුම තුල තියෙන සංඛ්‍යා කාඩ්පත් ගණන කොහොමද අපි හොයන්නේ? මේක ඔරලෝසුව කියන එක හිතේ තියාගන්න ඔරලෝසුවත් ඔන්න මේකට උදාහරණයක් ගන්න පුළුවන් බොහොම පැහැදිලිව. ඔව්. අපි මොකද්ද කරන්නේ මුලින්මම? මේ සංඛ්‍යා දෙක අතර වෙනස හොයනවා. එකට ඉදිරියෙන් 7 කිව්වානේ. එහෙනම් අපි 7ෙන් එකක් අඩු කරනවා. 7ෙන් එකක් අඩු කරාම කීයද පිළිතුර? 6යි. ඊට පස්සේ මොකද කරේ? 6 කියන ඉලක්කම 2කින් ගුණ කරනවා. එතකොට එනවා උත්තරේ 12යි. දැන් දුල පුතාලා මේ වෙලාවේ ඕගොල්ලන්ගේ ඇහැ ගැටෙන්න ඔරලෝසුවක් තියෙනවා නම් මේ කියන කාරණාව තව කීපයකට ආදේශ කරගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විස්තරේ මේ පාඩමෙන් පස්සේ ඔරලෝසුව ළඟට ගිහිල්ලා මේ කිව්ව කතාව ඇත්තද කියලා බලන්නකෝ. එතකොට මේ විදිහ ගැටලුවක් විසඳන ක්‍රමේ තව ටිකක් තහවුරු වෙයි අපේ පැටවුන්ට. තවත් මේ විදිහම ගැටලුවක් මම කියනවා. ඔන්න කොඩි ටිකක් හිටවල තියෙනවා. ඒ ත්‍රවුමට තමයි හිටවල තියෙන්නේ. හරි? එකෙන් පටන් අරන් පිළිවෙලින් අංක කරපු කොඩි ටිකක් තමයි මේ හිටවල තියෙන්නේ. පළවෙනි කොඩියට ඉදිරියෙන් හරියටම පළවෙනි කොඩියට ඉදිරියෙන් තියෙන නවවෙනි කොඩිය. පළවෙනි කොඩියට ඉදිරියෙන් නවවෙනි කොඩිය තියෙනවා. එහෙනම් මේ රවුම තුල ඇති මුළු කොඩි ගණන කොහොමද අපි හොයන්නේ? ඔව් දැන් මුලින් කිව්ව ගණන් දෙකේම ක්‍රමයේ ආපහු මතකෙට ගන්න. 1 9නේ සංඛ්‍යා දෙක වෙනස කීයද? 9න් එකක් අඩු කරාම 8යිනේ. ඊට පස්සේ මොකද කරේ? 8 කියන සංඛ්‍යාව 2කින් ගුණ කරා. කීයද 8 2කින් ගුණ කරාම? ඔව් 8 2කින් ගුණ කරාම පිළිතුර 16යි. ඇත්තටම මේ රවුම තුල කොඩි 16ක් තියෙනවා. ඉතින් මේ ක්‍රමේ ඇත්තද මේ ක්‍රමේ හරිද කියලා බලන්න දුල පුතාලට Tamanටම මේක අභියෝගයක් කරගෙන මේ කියන කතන්දරේට ඕන රූප සටහනක් ඇඳලා බලන්න පුළුවන් විවේකීව ඉන්නකොට. අපිට මේ ලොකු රූප සටහන් ඇඳ ඇඳ කාලිනාස්ති කරන්න විදිහක් නැහැනේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න වෙන්නේ නේද? බැරි වෙලාවක්වත් මේ වගේ ගැටලුවක් ආවොත් එහෙම. ඉතින් ඒ නිසා තමයි මේ විභව්‍යතාමාන ප්‍රශ්න පත්‍රයේ කෙටි ක්‍රමවල වැදගත්කම අපිට ගොඩක් දැනෙන්නේ. ඒක නිසා අපේ දූල පුතාලා මේ ගැටලුව විසඳන කෙටි ක්‍රම ගැන හරියට උනන්දු වෙන්නේ නේද? ඕනතරම් කෙටි ක්‍රම ගැන හොයනවා. ඒ වගේම ඔයගොල්ලෝගේ ගුරුවරු මේවා කියලා දෙනවා. ඉතින් අන්න ඒ කාලයේ තියෙන වටිනාකම ගොඩක් දැනෙන ප්‍රශ්න පත්‍රය තමයි විභවතාමාන ප්‍රශ්න පත්‍රය. ඉතින් ඒකට ඒ කාලෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ප්‍රශ්න 40ට නිවැරදිව පිළිතුරු ලියන්න නම් මෙන්න මේ කේටි ක්‍රම අපිට ගොඩාක් වැදගත් වෙනවා. එහෙම නැතුව කට සටහන් ලොකුවට විස්තරාත්මකව ඇඳ ඇඳ කාලිනාස්ති කරොත් ප්‍රශ්න 40ට අපිට පිළිතුරු ලියාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අවසානයේ දුක් වෙන්න වෙනවානේ මට මෙච්චර ප්‍රශ්න ප්‍රමාණයක් අතෑරුණානේ කියලා. ඒ නිසා කෙටි ක්‍රම ගැන ඔයගොල්ලෝ දන්නවා නම් ඒව උපරිමයෙන් භාවිත කරන්න ඔය විභාගේ දවසට ගිහිල්ලා ලියන පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී. හොඳයි. ඔන්න අපි දැන් ආකාර දෙකක ගැටලු සාකච්ඡා කරන්නේ. මම තවත් විදිහක ගැටලුවක් අපේ පුංචි පැටවුන්ට කියලා දෙනවා. මේ විදිහට විස්තරයක් දෙනවා. ඇතුළත නොපෙනෙන, කියන්නේ ඇතුළ අපිට මොනවද තියෙන්නේ කියලා පැහැදිලිව පේන්නේ නැහැ. මල්ලක නිල් පෑන් 3කුයි, රතු පෑන් 3කුයි, කළු පෑන් 3කුයි තියෙනවා. නිල් පෑන් 3යි, රතු පෑන් 3යි, කළු පෑන් 3යි තියෙනවා. මේ මල්ල දිහා බලන්නේ නැතුව, ඒක විවෘත නොකර අනිවාර්යෙන්ම අපිට රතු පෑනක් ගන්න නම් ඉවතට ගත යුතු පෑන් ගණන කීයද කියලා අහනවා. අනිවාර්යයෙන්ම රතු පෑනක් වෙන්න නම් ඉවතට ගත යුතු පෑන් ගණන කීයද කියලා අහනවා. ඉතින් වෙන්න පුළුවන් පළවෙනි වතාවෙත් නිල් එකක් වෙන්න පුළුවන්. දෙවෙනි වතාවෙත් නිල් එකක්. තුන්වෙනි වතාවේ කළු එකක්. ආයි හතරවෙනි වතාවේ නිල් එකක්. පස්වෙනි වතාවේ කළු පෑන. හයවෙනි වතාවෙත් කළු පෑන. දැන් ඔන්න කළු පෑන් ටිකයි නිල් පෑන් ටිකයි ඔක්කොම අපි එළියට අරගෙන අනිවාර්යෙන්ම ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? රතු පාට පෑන්. එහෙනම් අපි අනිවාර්යෙන් රතු පෑනක් වෙන්න නම් ඊළඟට ගන්න පෑන තමයි රතු නේද? ඊළඟ අවස්ථාව තමයි රතු පෑනක් වෙන්නේ. එහෙනම් ඒ කීවෙනි අවස්ථාවද? ඔව්, හත්වෙනි අවස්ථාව. එහෙනම් පෑන් හතක් එළියට ගත්තොත් වරින් වර අනිවාර්යෙන්ම අපිට රතු පෑනක් ගන්න පුළුවන්. මොකද අපිට කියන්න බෑ පළවෙනි වතාවෙම රතු පෑනක්ම ලැබෙයිද කියලා නේද? එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ වුණත් මේ ගැටලුවේ ස්වභාවය අනුව අනිවාර්යෙන්ම මුලින් අනිත් රතු හැර අනිකුත් පාට පෑන් ටික අයින් කරලා ඒ ටිකට එකක් ඊළඟට එකතු කරාම ලැබෙන පිළිතුර තමයි රතු පෑනක් වෙන්නේ. ඒ කියන්නේ අපි ආපහු පැහැදිලි කරගමු මේ ගැටලුව. නිල් පෑන් තුනයි රතු පෑන් තුනයි කළු පෑන් තුනයි තියෙනවනේ. අපෙන් අහන්නේ රතුනේ. ආ, රතු තුන අයින් කරගන්නකො හිතේ. එතකොට නිල් තුනයි කළු තුනයි ඔක්කොම පෑන් හයක් තියෙනවා. ඉතින් ඒ හය අයින් කළා ඊළඟට ගන්න හත්වෙනිට ගන්න පෑන අනිවාර්යයෙන්ම රතු පෑන වෙනවා. පැහැදිලි නේද පැටවුන්ට? ඔව්, අපිට අවශ්‍ය කරන වර්ගයේ තියාගෙන ඊළඟට දීලා තියෙන වර්ග පොඩ්ඩක් වෙනම එකතු කරගෙන ඒ එකතුවට එකක් එකතුව ඒ එකතුවට එකක් එකතු කරලා ලැබෙන පිළිතුර අපිට ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට. පැහැදිලි නේද? මං හිතන්නේ දුල පුතාලට පැටළුනේ නැහැ. අපි බලමු තව ගැටලුවක් ඒ විදිහට කොහොමද විසඳන්නේ කියලා. ඒ විදිහම අදහසක් ගන්න පිටතට අපිට ඇතුළත තියෙන මොනවද කියලා පේන්නේ නැති බෑග් එක නිල් පෑන් 8කුයි රතු පෑන් 5කුයි කළු පෑන් 6කුයි තියෙනවා. ඔන්න දැන් අර මුල් ගැටලුවේදී වගේ සමාන ප්‍රමාණ වලින් දීලා නැහැ. නිල් 8යි රතු 5යි කළු 6යි. අපි අහනවා මේ විදිහට ප්‍රශ්නයක්. අපිට අනිවාර්යයෙන්ම රතු පෑනක් ගන්න නම් අපි කීයක් ඉවතට ගන්න ඕනද කියලා. මොකද කරන්නේ? රතු පෑන් තියෙනවා 5ක්. අනිත් පාටින් පෑන් තියෙනවා 8කුයි 6කුයි. 8යි 6යි 14යි. ඒකට ඊළඟ අවස්ථාව එකතු කරාම 15. එහෙනම් 15 ශ්‍රේණියට අපිට ලැබෙන්නේ රතු පෑනක්ම තමයි. ඔන්න මේකෙන් අපි තව කීපයකට උත්තර හොයමු. අපිට කිව්වා අනිවාර්යෙන් නිල් පෑනක් වෙන්න පුළුවන් කීවෙනි අවස්ථාව ඉවතට ගන්න එකද කියලා. එතකොට මොකද කරන්නේ? නිල් 8ක්නේ. රතුයි කළුයි තියෙනවා 5කුයි 6කුයි. එතකොට එතන ඔක්කොම 11. එහෙනම් අනිවාර්යෙන්ම නිල් පෑනක් එනවා අපිට 12 වෙනි අවස්ථාවේදී. පැහැදිලි නේද? එතකොට පිළිතුර අපි 12 කියලායි ගන්නෙ. මෙතනින්ම තව මේ විදිහ ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යෙන් කළු පෑනක් වෙන්න නම් එතකොට බලන්න කළු පෑන් 6ක් තියෙනවා. ඊට අමතර නිල් 8කුයි රතු 5කුයි තියෙනවා. එහෙනම් නිල් 8යි රතු 5යි 8යි 5යි 13යි. ඊළඟට එකක් එකතු වෙනවා 14 වෙනි එක. අනිවාර්යෙන් අපිට ලැබෙන්නේ කළු පෑනක් විදිහට. පැහැදිලි නේද? මං හිතනවා දුල පුතාලට ඒ ආකාරයේ ගැටලුවක් ආවොත් විසඳ ගන්න දැන් තව ටිකක් පැහැදිලි වෙන්න ඇති කියලා. අපි බලමු තවත් ඒ විදිහම ගැටලුවක්. ඒ පුංචි කොඩි ටිකක් හදලා තියෙනවා. අපිට පේන්නේ නැහැ. මෙන්න මේ ප්‍රමාණ වලින් තියෙන්නේ. අපි හිතමු කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුළට දාලා කියලා. රතු පාට කොඩි 5යි, කහ පාට කොඩි 10යි, දම් පාට කොඩි 12යි. ඔන්න ලියා ගන්න ඕගොල්ලෝ. රතු පාට කොඩි 5යි, කහ පාට කොඩි 10යි, දම් පාට කොඩි 12යි. අපි මේ කොඩි ටිකෙන් අනිවාර්යෙන් දම් පාට කොඩියක් ගන්න නම් නොදැනිනේ නේද? අපිට පේන්නේ නැහැ කීයක් ඉවතට ගන්න ඕනද කියලා අහනවා. අපි බලමු දම් පාට ටික අයින් කළා. දම් පාට 12ක් ඔන්න පැත්තකින් තියාගනු හිතේ. හරි, අපිට දැන් කොඩි පේන්නේ. ඊට අමතරව රතු කොඩි 5යි කහ කොඩි 10යි තියෙනවා. 10යි 5යි 15යි. 10යි 5යි 15යි. එහෙනම් ඊළඟ අවස්ථාව මොනවා වුණත් අපිට ලැබෙන්නේ දම් පාට කොඩියක් නේද? එහෙනම් 16 වෙනි අවස්ථාවේදී අපිට දම් පාට කොඩියක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අනිත් පාට දෙක. කහ පාට කොඩියක් ගැන හුවුත් එහෙම. කහ පාටේව 10ක් තියෙනවා. රතු 5යි දම් 12යි තියෙනවා. එහෙනම් 12යි 5යි 17යි 18 වෙනියට අපිට ගන්න පුළුවන් කහ පාට කොඩිය. ඒ වගේම බලමු රතු පාට කොඩියක් ගන්න නම් කහයිව 10ක් තියෙනවා, දම්පාටේව 12ක් තියෙනවා. 12යි 10යි 22යි 23 වෙනියා අනිවාර්යෙන්ම රතු පාට පොඩියක් වෙනවා. පැහැදිලි නේද? පුංචි ගානක් හදන්නයි තියෙන්නේ. මේක පටලවා ගන්න නැතුව අවබෝධ කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. හොඳයි. තවත් විභවිතාමාන ආශ්‍රයෙන් ගැටලු කීපයක් විසඳන විදිහ අපි තව කතා කරමු ඉදිරියට. මම තවත් ඔයගලන්ට පහසු ක්‍රමයක් එක ගැටලුවක් ඉදිරිපත් කරන්නම්. අපේ පැටව දන්නවා මේක කියනකොට මා අපි දන්නවා අපි දන්නෝ ඒ ගාන හදන විදිහ කියන එක. ඔන්න කියයි උඩ පැන පැන නේද? 1 සිට 20ට ඇති ඉලක්කම් සියල්ලේ එකතුව කොහොමද හොයන්නේ? 1 ඉඳලා 20ට ලිය ලියා එකතු කරන්නේ නැතිව. දැන් ඉතින් අපේ දූල පුතාලා සමහරු හරි උනන්දුයි මොනවා හරි කරලා නිවැරදි පිළිතුර හොයාගන්න. ඉතින් ඒ වෙලාවට ඔයාලගේ ඔළුවට එන ක්‍රමෙත් එක්ක ඕගොල්ලන් කටු වැඩක් කරලා මේ ගාන හදනවා. මං මුලිනුත් කිව්වානේ අපිට කාලෙත් එක්ක පොඩි සටනක් තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේදී කියලා. ඒ නිසා එක ගැටලුවකට දෙන්න පුළුවන් අවම කාලෙ නිවැරදි පිළිතුර හොයාගන්න එක තමයි වැදගත්. මොකද සමහර ගැටලු වලට අපිට තප්පර ගානකින් පිළිතුරු හොයන්න පුළුවන්. නේද? තප්පර ගානේ ප්‍රශ්න කියවලා අවබෝධ කරගත්ත ගමන් මේකයි උත්තරේ කියලා හොයාගන්න පුළුවන්. ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සමහර ගැටලු තියෙනවා අපි හිතනවට වඩා කාලයක් කැප කරන්න වෙන. ඉතින් ඒ වෙලාවට ඒ වගේ තැනකදී අපිට කාලය ඉතුරු කරගන්න එක බොහොම වැදගත්නේ නේද? ඒ නිසා තමයි මේ ගණිත ගැටලු විසඳීමේ කෙටි ක්‍රම කියන එක අපි බොහොම ආසාවෙන් උනන්දුවෙන් හොයන්න උත්සාහ කරන්නේ නේද? ඒකටම තමයි අපි ඔයගලන්ට මේ විදිහ පාඩම් වලින් අත්දලා දෙන්නේ. ඔව් බලමු 1 සිට 20ට ඇති ඉලක්කම් සියල්ලේ එකතුව. 1 2 3 4 5 කියලා ඔය විදිහට 20ටම ලියලිය ටිකෙන් ටික එකතු කරනවා කියලා හිතන්නකෝ. එහෙම හදන දූල පුතාලත් ඉන්නවා. ඔන්න මෙච්චර කල් එහෙම හදපු අය ඉන්නවනේ. මෙන්න මේ කෙටි ක්‍රමයට හදපු යාළුවෝ වගේම ඕගලන්ටත් වැඩේ ඉක්මනින් කරන්න උදව්වක් වෙන මම මේ ලෑස්ති වෙන්නේ. මේ වගේ ගානකදී පිළිවෙලින් තියෙන සංඛ්‍යා මුල සිට අවසානයේ දක්වා තියෙන පිළිවෙලින් තියෙන සංඛ්‍යාවල එකතුව අපි ඇහුවොත් කරන්නේ මෙන්න මේකයි. බලන්න දුවේ පුතේ මේකේ අවසාන සංඛ්‍යාව 20. අවසාන සංඛ්‍යාවට එකක් වැඩි සංඛ්‍යාව මොකක්ද? ලියා ගන්නකෝ. 21 නේද? 20 එකක් වැඩි එක 21. දැන් අපි දුල පුතාලා ඒ එකක් වැඩි සංඛ්‍යාව අවසාන සංඛ්‍යාවෙන් ගුණ කරන්න. ඔන්න ලියාගන්න ගුණ කිරීමේ ගාන 21 ගුණ කිරීම 20. 21 ගුණ කිරීම 20. පහලට ලියන්න. එතකොට වඩාත් පහසුයි. ඉතින් අගට බිංදුවක් එන සංඛ්‍යාවලින් ගුණ කරන එක හරීම ලේසි. මොකද අපි කරන්නේ? අගට බිංදුවක් එන සංඛ්‍යාවකින් ගුණ කරන්න තිබ්බහම ඒ අග බිංදුව උත්තරේ දාන තැනින් අපි මුලින් ලියා ගන්නවා. එතකොට අපිට ඉතුරු වෙන්නේ 2නේ. නේද? 20 බිංදුව ලියාගත්තාම 2. දැන් උඩින් තියෙන 21 දෙකෙන් ගුණ කරන්න. දෙවරක් එක 2යි, දෙවරක් 2 4යි. එන්න අපිට පිළිතුර ලැබෙනවා 420යි. 420 දෙකතුව නෑ. එහෙනම් ඒ 420 දෙකෙන් බෙදන්න. ඉතින් බෙදීමේ පාඩමේදී ඔගොල්ලෝ ලේසියෙන්ම හදාගත්ත ගණන් වර්ගනේ දෙකෙන් බෙදීම නේද? මොදුර පාඩම් තියෙන චක්‍රෙත් ඒකනේ. එහෙනම් 420 දෙකෙන් බෙදන්න. එතකොට අපිට ලැබෙනවා පිළිතුර 210යි කියලා. එහෙනම් ඔන්න දුවේ පුතේ 1 සිට 20ට එක් සංඛ්‍යා සියල්ලේ මුළු එකතුව 210යි. පැහැදිලි නේද? බලන්න දැන් මම මේක විස්තරාත්මකව හිමින් කියපු නිසා ඔයගලන්ට දැනෙන්නේ නැති කාලයක් ගත වුණා කියලා. එහෙම නෑ. බොහොම සරලයි. අවසාන සංඛ්‍යාවට එකක් වැඩි සංඛ්‍යාව අපි ලියන. අවසාන සංඛ්‍යාවෙන් එක ගුණ කරන පිළිතුර දෙකෙන් බෙදනවා. ඔන්න අපෙන් අහන සැබෑ පිළිතුර හොයාගන්න. තප්පර ගානකදී හදන්න පුළුවන්. අපි බලමු මේ විදිහ තවත් ගානක් ඔයගොල්ලෝ ලියන්න. මම මේක කියද්දිම බොහොම ඉක්මනට පිළිතුර හොයාගන්න පහසු වෙයි. අපි බලමු 1 සිට 57. ටිකක් ලොකුයි. දැන් හිතන්නකෝ අපේ දුවෙක් පුතේ හිටියානම් 1 ඉඳලා 50ට ලිය ලියා එකතු කර කර මේක හැදුවා කියලා. අනේ කාලේ ඉවරයි කියනකොට එයාට බොහොම දුක හිතේ. මට ප්‍රශ්න පත්‍රේ තාම එහෙම් පිටින් ඉතුරුයි නේ කියලා නේද? 1 ඉඳලා 50ට ලිය එකතු කරන්න පුළුවන් වැඩද ඒක? හරි අමාරුයි නේද? අපිට පැය ගාණක් දෙනවනම් හිතුමතේ මේක හදන්න ගැටලුවක් නැහැ. හැබැයි එහෙම නැහැ. ඔන්න දැන් අපි යමු මුලින් කතා කරපු ක්‍රමයට. 50ට එකක් වැඩි 51. 51 ගුණ කරනවා 50. 50 ගුණ කරද්දී අග බිංදුව මුලින් දාගන්න පිළිතුර ලියන තැන. දැන් 51 5 ගුණ කරන්න. 5 වරක් 1 5යි, පස්තරප්පහ 25යි 2550 පිළිතුරු විදිහට ලැබෙන්න ඇති. ඊළඟට මොකද කරේ? 2550 දෙකෙන් බෙදන්න. 2550 දෙකෙන් බෙදුවහම 1275 කියන පිළිතුරු ඔයගලන්ට නිවැරදි පිළිතුරු විදිහට ලැබෙනවා. කොන්න ඒක තෝරලා එකට යටින් ඉරක් ගහන්න. ඉතින් මේ විදිහ මේ ගාන මෙනෝ කියලා අපි කියන්නේ නැහැ. හැබැයි මේ හා සමාන ගණනක් ආවොත් නේද? මේ හා සමාන ගණනක් ආවොත් ඔන්න දැන් පැහැදිලි අපේ පැටවුන්ට හදන ක්‍රමය. ඒක ඒ වෙලාවට මේ දැනුම පාවිච්චි කරලා නිවැරදි උත්තරය හොයාගන්න. එතකොට ලොකු සතුටක් දැනේ. ආයේ ගාන නම් මගේ හරි කියන සතුට ඔයගලන්ට අත්විඳින්න පුළුවන් වේ. හොඳයි. මම ඒ අතරම තෝරගත්තා මේ 2006 ප්‍රශ්න පත්‍රයේ 2006 ශිෂ්‍යත් විභාගේ විභාවිතාමාන ප්‍රශ්න පත්‍රයේ තිබුණ ගැටලුව. ඒක මම මේ විදිහට ඔයගලන්ට සරලව විස්තර කරන්නම්. බිත්තියක් තියෙනවලු දිග මීටර 4යි උස මීටර 4යි. දිග මීටර 4ක් සහ උස මීටර 4ක් තියෙන බිත්තියක් තියෙනවා. මේකේට තීන්ත ගන්න තීන්ත ලීටර දෙකක් යනවා. ඒත් එක්කම අපි අහනවා දිග මීටර 8කුයි උස මීටර 1කුයි තියෙන බිත්තියක තීන්ත ගන්න කොච්චර තීන්ත ඕනද කියලා. ඉතින් මෙන්න මේ ඥාන හදනකොට අපිට මෙතෙන්දී මේ අලුත් විෂය නිර්දේශයේදී වැඩිපුර කතාබහට ලක් නොවුන ගණිත ක්‍රමයක් අපිට ඕන වෙනවා. දුවේ පුතේ මේ වර්ගඵලය කියන එකත් අපේ පැටව දන්නවා. මේ හා සම්බන්ධ ඕන තරම් ගණන් ඔයගොල්ලෝ හදලා තියෙනවා. අපිට හොයා ගන්න වෙනවා මේ බිත්තියේ වර්ගඵලය. වර්ගඵලය හොයන්නේ අපි දිග මෙතන විදිහට මේ බිත්තියේ විදිහට දිග උස ගුණ කරලා. අර මුලින් කියපු බිත්තිය බලමු. දිග මීටර 4යි උස මීටර 4යි. 4 වරක් 4 16යි. වර්ග මීටර 16ක බිත්තියකට ලීටර 2ක් ඕනලු. ඊළඟ බිත්තිය බලන්නකෝ. දිග මීටර 8යි උස මීටර 1යි. එතකොට 8 වරක් 1 8යි. වර්ග මීටර 8යි. ඉතින් මුල් බිත්තියේ හරියටම අඩක් නේද මේ දෙවැනි බිත්තිය? භාගයක්. එහෙනම් මුල් බිත්තියට ලීටර 2ක් පාවිච්චි කළා නම් දෙවැනි බිත්තියට ලීටර කීයක් ඕනද? ලීටර 1යි. ඔව් මේක මේ 2006 ශිෂ්‍යත් විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 23 අහපු ප්‍රශ්නය. ඉතින් මම හිතුවා මේ වගේ එකකුත් මතක් කරලා තියෙනක වැදගත් වෙයි කියලා. කියන්න බෑනේ නේද? මේ හා සමාන මේ රටාවට උත්තර හොයන්න අපිට ප්‍රශ්න ලැබුණොත් බය නැතුව ක්‍රම දැනගෙන ඉන්න එක වැදගත්. ඉතින් ඒ ගැටලුව හා සමානව මම නිර්මාණය කරගත්ත ගැටලුවක දුලපතාට ඉදිරිපත් කරන්න. ඔන්න ආයෙත් ඒ විදිහම අපි හිතමු තාප්පයක් කියලා. දිග මීටර 8යි උස මීටර 2යි. මෙන්න මේ තාප්පයක තීන්ත ගන්න තීන්ත ලීටර 4ක් යනවා. හරි. දිග මීටර 8යි උස මීටර 2යි. මේ තාප්පයේ තීන්ත ගන්න තීන්ත ලීටර 4ක් යනවා. අහනවා ඔයාලගෙන් එහෙමනම් දිග මීටර 2යි උස මීටර 2යි. තාප්පයේ තීන්ත ගන්න කොච්චර තීන්ත වැය වෙනවද කියලා. හරි. අපි මුලින් වගේ හොයාගමු වර්ගඵලය. දිග මීටර 8යි දිග මීටර 2යි කියන්නේ 2 වරක් 8 16යි. වර්ග මීටර 16ක බිත්තියට ලීටර 4යි. දිග මීටර 2යි උස මීටර 2යි කියන්නේ 2 වරක් 2 4යි. වර්ග මීටර 4යි. එහෙනම් වර්ග මීටර 4ක තාපේ තීන්ත ගන්න තීන්ත ලීටර කීයක් ඕනද? මුල් බිත්තියෙන් කීයෙන් පංගුවක්ද? ඔව් මුල් එකේ වර්ග මීටර 16යි ලීටර 4යි. මේකෙ තියෙන්නේ වර්ග මීටර 4යි. එහෙමනම් 4න් එකක් ඕන වෙනව නේද? එහෙනම් අපිට ඕන වෙන්නේ ලීටර 1යි. පැහැදිලි නේද අපේ පුංචි පැටවුන්ට කොහොමද අපි හොයාගත්තේ කියලා? මේ මේ ගණන්වල පුංචි ගුණ කිරීම, බෙදීම් බොහොම සරල දේවල් තියෙනවා. හරි. එහෙමනම් මෙන්න මේ හා සමාන ප්‍රශ්නත් පහෝගිය ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා බලද්දී ඇවිල්ලා තියෙනවා. දුල පුතාල මම දන්නවා මේ වෙනකොටත් පහුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියලා තියෙනවා. අපිට දෙවැනි ප්‍රශ්න පත්‍රයේ දැන් තියෙන විෂය නිර්දේශයට අදාළ නොවුනත් විභාවිතාමාන කියන එක වෙනසක් නැහැ නේද? විභාවිතාමාන ප්‍රශ්න පත්‍ර ටිකට හරි අපේ පැටව උත්තර ලියලා ඇති. ඉතින් මේ හා සමාන ගැටලු අහුවෙලා ඇති. ඊට අමතරව ඔයගොල්ලෝ කරන පෙරහුරු ප්‍රශ්න පත්‍රවලදීත් ඕන තරම් මේ හා සමාන ගැටලු වලට පිළිතුරු ලියන්න ඇති. ආසන්න වසර කීපයක ජනවාරි 1 හා දෙසැම්බර් 31 කවදද මොන මොන දවස්ද කියන එක හොයන්නේ කොහොමද කියන එකයි මම මේ කතා කරන්නේ. මේක අවබෝධ කරගන්න අපි පුංචි සටහනක් මේ වෙලාවේ ගහගමු. හරිද? ඒ කියන්නේ මේක ඔයාලා ලියන්න ඕන පැටවුනි. එතකොට මේ කියන කතන්දරේ මේක හොයාගන්න පහසු ඉඟි ටික මම මුලින් කියනවා. ඊට පස්සේ අපි මේ කියන වර්ෂවල ඉදිරියට හා ආපස්සට ජනවාරි 1 වෙනිදා සහ දෙසැම්බර් 31 වෙනිදාවන් මොන දවස්ද කියනක හොයමු. අපි අද ඉන්නේ නේද? මේ ඉන්නේ දෙසැම්බර් මාසේ මේ 2021 අවසන් වෙන්න යන්නේ. බලන්න මේ වර්ෂයේ ජනවාරි 1 වෙනිදායි දෙසැම්බර් 31 වෙනිදායි කවද්ද කියලා? ඔව්, දැන් මේ කැලැන්ඩරේ දැකලා දැන් ඔයගලන්ට පේන කැලැන්ඩරයක් තියෙනවා නම් ඒත් අත්ගල හොයාගන්න පුළුවන්. 2021 ජනවාරි 1 වෙනිදා සිකුරාදා දවසක්. එහෙමනම් අපෙන් අහනවා 2021 දෙසැම්බර් 31 වෙනිදා කවදාද? මෙන්න මේකෙදි පැටවුනේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන න්‍යාය තමයි සාමාන්‍ය වර්ෂයක ජනවාරි 1 වෙනිදා දවස තියෙනවනේ. අන්න ඒ දවසම තමයි දෙසැම්බර් 31 වෙනිදා දවස වෙන්නේ. උදාහරණෙ විදිහට මේ වර්ෂයේම ගමු. 2021 කියන්නේ අධික අවුරුද්දක් නෙවෙයි. මේක සාමාන්‍ය අවුරුද්දක්. ඒ කියන්නේ දින 365ක එකක් නේද? ඔව්, ඒ නිසා ජනවාරි 1 වෙනිදා සිකුරාදා. බලන්න දෙසැම්බර් 31ත් සිකුරාදා. දැන් අපි මෙතන ඉඳලා ඉස්සරහට යමු. දෙසැම්බර් 31 සිකුරාදා නම් අපි දන්නවා ළඟ ළඟම එන නිසා. එහෙනම් 2022 ජනවාරි 1 වෙනිදා කවදද? සෙනසුරාදා. එතකොට 2022 අධික අවුරුද්දක්ද? නෑනේ. 2022 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්. එහෙමනම් හොයන්න දෙයක් නෑ, කැලැන්ඩරේ බලන්න දෙයක් නෑ. 2022 දෙසැම්බර් 31ත් සෙනසුරාදා. තවත් අවුරුද්දක් ඉස්සරහට යන්න මේ කැලැන්ඩර් නැතුව මේක හොයන විදිහ. දැන් 2023. 2022 දෙසැම්බර් 31 සෙනසුරාදා නම් 2023 ජනවාරි 1 අනිවාර්යෙන්ම ඉරිදා. දවසක් ඉදිරියට යන්න බෑ නේද? ඔව්, 2023 සාමාන්‍ය අවුරුද්දක් නිසා 2023 දෙසැම්බර් 31 වෙනිදාත් ඉරිදා දවසක්. සැකයි නම් බලන්න පුළුවන් ඉදිරියට තියෙන දින කැලැන්ඩරයක් අරන්. එහෙම නෑ, මේක හරි. මේක වරදින්න විදිහක් නෑ. ඊළඟට අපි යමු 2024ට. 2023 දෙසැම්බර් 31 ඉරිදා. එහෙමනම් අනිවාර්යෙන්ම 2024 ජනවාරි 1 වෙනිදා වෙන්නේ සඳුදා. ඉරිදාට පසු වෙන දවස සඳුදානේ. හැබැයි පැටවුනේ 2024 සාමාන්‍ය අවුරුද්දක් නෙවෙයි, අධික අවුරුද්දක්. ඒ කියන්නේ දින 366ක් යෙදෙන අවුරුද්දක්. තවත් විදිහකට කිව්වොත් පෙබරවාරි මාසයේට දින 29ක් යෙදෙන අවුරුද්දක්. එහෙනම් පැටවුනේ 2024 ජනවාරි 1 සඳුදා වුණාට 2024 දෙසැම්බර් 31 සඳුදා නෙවෙයි, අඟහරු වාදා එකක් ඉදිරියට යන දිනයක් වැඩි නිසා. පැහැදිලිනේ? ඔන්න එහෙනම් 2024 ජනවාරි 1 සඳුදා වුණාට 2024 දෙසැම්බර් 31 අඟහරු වාදා දවසක් වෙනවා. පැහැදිලි නේද? ඔන්න ඔය ඉදිරියට තියෙන වර්ෂවල ජනවාරි 1 වෙනිදා සහ දෙසැම්බර් 31 වෙනිදානේ අපි හෙව්වේ. දැන් මේ වර්ෂයේ මේ 2021 ඉඳලා අපි පරණ අවුරුදු වලට ආපස්සට ගිහින් බැලුවොත් යමු අවුරුදු කීපයක් ඒ විදිහට 2021 ජනවාරි 1 වෙනිදා සිකුරාදා කියලා හොයාගත්තනේ. එහෙමනම් 2020 දෙසැම්බර් 31නේ, ඊට කලින් අවුරුද්දේ අවසානේ නේද? සිකුරාදා නිසා 2021 ජනවාරි 1, 2020 දෙසැම්බර් 31 අනිවාර්යෙන්ම බ්‍රහස්පතින්දා. දැන් යන්නේ ආපස්සට. එතකොට 2020 කියන්නේ මොන අවුරුද්දක්ද? අධික අවුරුද්දක්. එහෙමනම් පටන් ගන්නෙ බ්‍රහස්පතින්දාද? නෑ, එහෙනම් තව එකක් ඉස්සරහට යනවා, ආපස්සට යනවා. එහෙනම් 2020 ජනවාරි 1 බදාදා දවසක්. පැහැදිලිනේ? තවත් අවුරුද්දක් අපි ආපස්සට යමු. එහෙනම් 2019 දෙසැම්බර් 31 මොන දවසක්ද? බදාදාන ජනවාරි 1. එහෙනම් 31 අඟහරුවාදා දවසක්. 2019 සාමාන්‍ය අවුරුද්දක් නිසා ජනවාරි 1 වෙනිදා අඟහරුවාදා දවස. තවත් අවුරුද්දක් යන ආපස්සට 2019 ජනවාරි 1 අඟහරුවාදා නිසා 2018 දෙසැම්බර් 31 සඳුදා අපි ආපස්සට මේ යන්නේ. 2018 සාමාන්‍ය අවුරුද්දක් නිසා 2018 ජනවාරි 1 සඳුදා. 2018 ජනවාරි 1 සඳුදා නිසා එකක් ආපස්සට යනවා 2017 දෙසැම්බර් 31 ඉරිදා. එහෙමනම් ඒකත් සාමාන්‍ය අවුරුද්දක් 2018 ජනවාරි 1 වෙනිදා ඉරිදා. තවත් එකක් ආපස්සට යන 2017 ජනවාරි 1 ඉරිදා නිසා ආපස්සට ගියාම 2016 දෙසැම්බර් 31 සෙනසුරාදා. 2016 කියන්නේ අධික අවුරුද්දක් වෙන නිසා ජනවාරි 1 වෙනිදා තව එකක් ආපස්සට යනවා සිකුරාදා දවසක්. මේ කිව්ව දේවල් පැහැදිලිව සටහන් කරගන්න තිබුණ පුතාලා, මේක ඕගොල්ලන් ඇත්තටම දින කැලෙන්ඩර පරණේවා සහ ඉදිරියට තියෙනවනම් අරගෙන හොඳට චෙක් කරලා බලන්න, වැරදි නැහැ. එහෙනම් මේකේ අපි දැනගන්න ඕන න්‍යාය තමයි සාමාන්‍ය අවුරුද්දක ආරම්භයේ සහ අවසාන එකම දවසක අධික අවුරුද්දක ආරම්භක දවසට වඩා එක් දවසක් ඉදිරියට යනවා අවසාන දවස. හොඳයි. එහෙමනම් අද ගණිතයේ පාඩමට අපිට ලැබෙන තියෙන කාලය ඔච්චරයි. මම හිතනවා කිහිප ආකාරයක ගැටලු ටිකක් නේද? විවිධාකාරයේ ගැටලු ටිකක් ඕගොල්ලොත් එක්ක මේ ලැබිච්ච කාලෙදි සාකච්ඡා කරා. කිසියම් දෙයක්, කිසියම් අතපසු වීමක් ඔබලෝ නොදැන හිටි දෙයක් තිබුණන ඒකට අත්වලක් වෙන්න ඇති කියලා හිතනවා මේ පාඩම. එහෙනම් පැටවුනේ මම හිතන විදිහට අපි මේ 2021 වර්ෂයේ ගණිතයේ පාඩමකින් හම්බ වෙන අවසාන දවස, අවසාන පාඩම මේක වෙන්න පුළුවන්. ඉතින් මම දූලපුතාලට ආශිර්වාද කරනවා 2022 ඔයගොල්ලෝ මුහුණ දෙන අභියෝගය, අපි මේ ඔයගොල්ලන්ට ලබා දුන්න උදව්ත් එක්ක, ඔයගොල්ලන්ගේ ගුරුවරු දෙමාපිය ඔයගොල්ලන්ට කරපු උදව් කැපකිරීම එක්ක හොඳ ප්‍රතිඵලයකට යන්න ඔයගොල්ලන්ට ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබෙන්න කියලා. එහෙනම් අද දවසේ මේ පාඩමෙන් මම සමුගෙන යනවා. අද ගණිතයේ පාඩම ඔයගොල්ලන්ට අරගෙන ආව ඔයගොල්ලන්ගේ ආදරණීය ගුරුතුමිය චන්දිකා අමරතුංග.
ආදරණීය තුමේ පුතේ, අද ශිෂ්‍යත්වය පරිසරය පාඩම එක්ක උවේ ගුරු කෙතරින් ඔබ හමු වුණේ බණ්ඩාරනිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුමෑණියන්. අපි තවත් පාඩමකින් හමු වෙමු.